යෝජනා පිළිබඳ දිනුනීමිත කටයුතු විෂයාංගයක විසර්ජන පනත් සංශෝධන කෙටුම් පතේ විවාදේ. ආචාර්ය හර්ෂඩි සිල්වා.
ගරු කථානායකතුමනි, ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුදල් ඇමති වශයෙන් ඉදිරිපත් කරපු පළවෙනි අයවැය විවාදය ආරම්භ කිරීමට ලැබීම ගැන වෙනවා. වෙලාව ඉතාමත්ම සීමිත නිසා පුළුල් විග්‍රහයක් පමණක් කරන්න අද මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ඊයේ බංග්ලාදේශයේ අගමැතිතුමිය ෂේක් හසීනා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා ජාත්‍යන්තර මාධ්‍යයේ හැම තැනම වගේ මේක පැතිරලා තියෙනවා. මොකද්ද කියන්නේ? කිසි දවසක බංග්ලාදේශය ලංකාව වගේ වැටෙන්න දෙන්නේ නැහැ කියලා එතුමිය කියලා තියෙනවා. ලංකාවට බොහෝම පල්ලැහැන් හිටපු බංග්ලාදේශය අද ලංකාවට ණය දෙන සීග්‍රෙන් දියුණු වෙන රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මම බංග්ලාදේශයේ 1990 ගණන් වල ඉඳලා ගිහිල්ලා තියෙන නිසා මම දකිනවා කොච්චර සීග්‍රෙන් මේ රට සංවර්ධනය වෙනවද කියලා. බංග්ලාදේශය විතරක් නෙමෙයි කරු කථානායකතුමනි, අපේ කලාපයේ බොහෝ රටවල් අපිව අභිබවා යනවා. 1995 රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද රනිල් වික්‍රමසිංහ ඇමතිවරයා සමග සම්බන්ධ වෙලා ඇඟලුම් කර්මාන්ත 200න් පස්සේ ලංකාවයි වියට්නාමයි බාණ්ඩ අපනානය කරත් වසරකට ඩොලර් බිලියන 3.5. 2021 අවුරුද්දේ ලංකාව ඩොලර් බිලියන 12.5 අපනානය කරනකොට මං කලින් ගියපු වියට්නාමේ ඩොලර් බිලියන 336ක් අපනානය කරා. ඒ රටවල් වල නායකයෝ ඔවුන්ගේ රටවල් ලෝකෙට ගැලපෙන ආකාරයට වෙනස් කරද්දී අපි මොකද කරේ කථානායකතුමා? 1990 ගණන් වල ඉඳලා අපි මොකද කරේ? අපේ රට වහගත්තා. අප රට වටේට බදු තාප්ප බැඳගත්තා. රටවැසියන්ට බොරු පොරොන්දු දුන්නා. රටට සෞභාග්‍ය ගේනවා කිව්වා. රජේ රැකියා ලක්ෂ ගණන් බෙදුවා. දේශපාලන වාසි ගත්තා. ලංකාව ලෝකෙන් ඈත් කරා. ලිඳේ ඉන්න ගෙම්බෝ ගානට ජනතාවගේ මානසිකත්වය ගෙනල්ලා බොරු දේශප්‍රේමී කතා ගොතලා ජාතිවාදය ඇති කරලා අද රට බංකොලොත් කරලා විනාශ කරා ගරු කථානායකතුමනි. ඒක තමයි කරේ. ජනතාවට ජීවත් වෙන බැරි තත්ත්වයන් අද පත් වෙලා තියෙනවා. රජයේ දත්තවලට අනුව උද්ධමනයේ 80% යහාරවල ගිය මාසේ අද හැන්දෑවට මේ මාසේ උද්ධමනය කීයද කියලා අපිට දැනගන්න පුළුවන් වෙයි. හෙට විවාදයේදී ඒක කියන්න පුළුවන් වෙයි මේක 100%ට කිට්ටු වෙලාද කියලා. අද රාධාකෘෂ්ණ මන්ත්‍රීතුමා මට කිව්වා පාන් රාත්තල ඒ පැත්තේ රුපියල් 300 කිට්ටු කරලා කියලා. අපි මේ ළඟදී බණ්ඩාරනායකපුර 1500කට කන්න දුන්නා කිය ඉරිදා අපි බිත්තරයක් දුන්නා. උන් අතිශයින්ම සන්තෝෂ වුණා. බිත්තරයක් රුපියල් 60යි. අවුරුදු 30ක් 40ක් වැඩ කරලා ඉතුරු කරගත්ත දෙයට මොකද්ද උනේ ගරු කථානායකතුමනි? 19 ඉඳලා 22 වෙනකම් බලන්න ඕනේ නැහැ. ඒ තරම් දුර බැලුවොත් කථානායකතුමා ඔබතුමාරත් කලන්තෙදා. 21 අගෝස්තු ඉඳලා 22 අගෝස්තු වෙනකම් බලන්න මොකද්ද උනේ කියලා. රුපියල් ලක්ෂයක් කවුරු හරි ඉතුරු කරලා තිබ්බනම් මේ අවුරුද්ද තුල ඒ රුපියල් ලක්ෂයේ වටිනාකම රුපියල් 30,000ට අඩු කරලා ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම් වලින් 70%ක් රාජපක්ෂලා හොරකම් කරලා කිව්වොත් ඒක වැරදි නෑ ගරු කථානායකතුමනි. ඒක තමයි ඇත්ත කතාව. ඒක තමයි වෙලා තියෙන්නේ. අපේ රට අද තියෙන්නේ මර උගුලක් ළඟ. බිත්තියට හේතු වෙලා බෙල්ල හිර වෙලා මේ රටේ මිනිස්සුන්ට ඉවසන්නම බැරි නිසා තමයි අරගලය පටන් ගත්තේ. මිලියන ගාණක් පාරට බැස්සා. බැහැලා මොකද කරේ? බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමාව එලෝල දැම්මා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉල්ලා අස්සුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව එළවලා දැම්මා. කනගාටුයි, නමුත් ඒක සිද්ධ වුණා. අද ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආගිය අතක් නැහැ. හෝටල් කාමරයක හිර කරලා ඉන්නවා කියලා තමයි, හිර වෙලා ඉන්නවා කියලා තමයි අපිට මාධ්‍යෙන් ආරංචි වෙන්නේ. මොන තරම් අභාග්‍යවන්ත කාරණාවක්ද? පොහොට්ටුවයි රාජපක්ෂලයි එකතු වෙලා රට විනාශ කරා ගරු කතානායකතුමනි, ඒක කියන්න අද මිනිස්සු බය නැහැ. මිනිස්සු කට ඇරලා ඒක කියනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ රාජපක්ෂ කල්ලියට එකතු වෙලා ඒ පොහොට්ටුවත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිවරයා ලෙස පත් කරගෙන, පත් කරගත්තා. 134ක් ඡන්දෙ දුන්නා. ව්‍යවස්ථානුකූලව ඒක අපි අභියෝග කරන්නේ නැහැ. හැබැයි ඒක විකෘතිය. අද ජීඑල්පී සමතුමා මොකද්ද කිව්වේ? එතුමා දීර්ඝව පැහැදිලි කරලා කිව්වා, ඒ පොහොට්ටුව වුන් ඉදිරිපත් කරපු සමාජ සම්මුතිය, සෝෂල් කොන්ට්‍රැක්ට් එක සම්පූර්ණයෙන්ම දෙදරලා කියලා. ඒ ප්‍රජාතන්ත්‍රක ජීවනාලිය ඉවරයි කියලා ඔහු කියනවා. ඔහු තමයි සභාපති පොහොට්ටුවේ. දැන් ඔය කෙසේ වෙතත් ඊයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතුරු ආයවැයක් ඉදිරිපත් කරා. මේ අතුරු ආයවැයේ අත වශයෙන්ම ඒක ලියකියවිල්ලක් පමණයි. මොකද 2021 නොවැම්බර් මාසේ බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කරපු විසර්ජන පනතට ගෙනාපු සංශෝධනය. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. හරි, මහ ලොකුවට මේක විග්‍රහ කරන්න අවස්ථාවක් නැහැ. නමුත් හැබැයි ඊට කලින් මං කියන්න ඕනේ නැවතත්, මේක පූර්ණ ආයවයක් නෙවෙයි. නමුත් මේ මගින් පෙන්වන්නේ මොකද්ද? මේ ලියකියවිල්ලේ මොකද්ද තියෙන්නේ? ඒ තියෙන්නේ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තියේ දිශා නැතිය. ඒකයි තියෙන්නේ. මම හැමදාම කියනවා වගේ මේ ආර්ථික ප්‍රතිපත්ති දිශා නැතියට අපි විරුද්ධ නැහැ. ඒක තමයි බංග්ලාදේශේ කරේ. ඒක තමයි වියට්නාමේ කරන්නේ. ඒක තමයි බොහෝ රටවල් අද දියුණු වෙන්න මේ ඔවුන් පටන් අරගෙන තියෙන වැඩපිළිවෙල. අත වශයෙන්ම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ප්‍රගතිශීලී කරුණු 10ක් අඩංගු නායකුලෙන් මිදීම සහ අන්තර්ගාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් සැලැස්ම කියන එකට බොහෝ දුරට සමානයි ප්‍රතිපත්ති දිශා නැතිය. ඉතින් ඒ නිසා අපිට මේ සම්බන්ධ මේ දිශා නැතිය සම්බන්ධයෙන් විරුද්ධ වෙන හැකියාවක් නැහැ. නමුත් එක ප්‍රධාන වෙනසක් තියෙනවා. සමගි ජන බලවේගය සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා කාලයක් තිස්සේ ඉදිරිපත් කරන වැඩපිළිවෙල, ඒ තමයි අපේ වැඩපිළ සමාජ සාධාරණත්වයට වැඩි බරක් දෙනවා. අපි විශ්වාස කරන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකය. ඒ කියන්නේ ගරු කතානායකතුමා, පුද්ගල නිදහස ස්වාධීනත්වය තහවුරු කරන ආර්ථික නිදහස එක පැත්තකින්, සාධාරණත්වය හා යුක්තිය තහවුරු කරන දේශපාලන නිදහස අනිත් පැත්තෙන්. ඒ කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වගේ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරේ ඊයේ විතරක් නෙමෙයි, හැමදාම කරා. පුද්ගලික අංශයට මුල් තැන දෙන්න, ලෝකයේ සමග එකතු වෙන්න, තරගකාරීත්වය ඉහළ දාන්න, ඒ හරහා ආර්ථිකයක් ගොඩනගා. හැබැයි ඔහුට ඒ දේ කරන්න රාජපක්ෂ ලිංමැඩි ආර්ථිකය එදා ඉඳලා ඉඩ දුන්නේ නැහැ. මට හොඳට මතකයි සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ කිවිසුම අත්සන් කරන්න කිය වෙලාවේ කොච්චරනම් ඒකට කරන්න ඉඩ නොදී හිටියද? ඒක තමයි මානසිකත්වය. ඒක තමයි ඔවුන්ගේ අයිඩියොලොජි එක. ඉතින් මේ පාර ඔය ඉදිරිපත් කරපු දිශා නැතිය වෙනස් කරන්න ඔය පොහොට්ටු කට්ටිය රාජපක්ෂලාගේ කණ්ඩායම, බැසිල් රාජපක්ෂලාගේ කණ්ඩායම ඉර දෙනවද? යම් යම් දේශපාලන වාසි බලාගෙන ඇමතිකම්, එහෙම නැත්නම් ඡන්දෙ පස්සට දාගන්න යම් යම් පොඩි දේවල් වලට හා කියයි. ඒක තමයි කතානායකතුමා වෙච්ච දේ අමතක කරමු කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා කියන එක පිළිබඳව අපි සාකච්ඡාවක් කරේ. ඒක තමයි අලුත් නීති කිසියක දූෂණය ගැන වචනයක්වත් නැහැ කියලා ඉරාන් වික්‍රමරත්න මහත්මයා ප්‍රකාශ කරේ. අරගලයේ සම්පූර්ණයෙන්ම අමතක කරා. රනිල් වික්‍රමසිංහ බලයට ගේන අරගලය කරපු පුද්ගලයොන්ට දැන් මොකද කරන්න. ගහනවා එලෝ එලෝ ගහනවා. ත්‍රස්තවාදී පනත හරහා ඩිටෙන්ෂන් ඕඩර් දීලා තියෙනවා. ඒ නිසා අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තුමා දැන් කිව්වා වාගේ හෙටන්දා ජිනීව වලට එන අලුත්ම යෝජනාව සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ මහත්තුමාට මේ ප්‍රජාතන්ත්‍රවාදී පනත හරහා උත්තර දෙන්න වෙයි. මම දන්නවා මම ඉදිරිපත් වුණා අපි විදේශ අමාත්‍යාංශයේ ඉන්න කාලේ පීටි එක අයින් කරනවා කියලා. ඒ වෙනුවට අලුත් වැඩසටහනක් ගේනවා කියලා. ඒ කියපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අද පීටි එක ගෙනල්ලා ඒ පීටි එක හරහා ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ කරන කට්ටිය ත්‍රස්තවාදියෝ කියලා නම් කරනවා. කනගාටුයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. අපි මේ දේ වෙනුවෙන් නෙවෙයි එදා පෙනී හිටියේ. අපි දශක ගානක් තිස්සේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති හරහා රට වෙනසුවා කියලා පිළිගන්න ඔය කණ්ඩායම දැන් එකඟ වෙයිද? කථානායකතුමනි, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනමතයක් නැහැ. අපිට එතුමත් සමග පුද්ගලික කිසි ගැටලුවක් නැහැ. අපි මේ කියන්නේ ප්‍රතිපත්තිමය මේ රටේ තියෙන දේශපාලන තත්ත්වය. පොහොට්ටුවේ හිරකාරයෙක් වෙච්ච ජනාධිපති කෙනෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ. ඉතින් පොහොට්ටුවේ අත්තඩංගුවේ ඉන්න කෙනා ඔවුන්ට අංශක 180ක් වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරාම ඒක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙයිද? ඒ නිසා මට නම් හිතෙන්නේ අපි කැමති වුණත් නැති වුණත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ මෙවර උත්සාහය වතුරෙයි කියලා තමයි අපිට හිතෙන්නේ. කථානායකතුමනි, කොහාට කූඩුවක් නැහැ. කොහා කාක්කගේ කූඩුවේ බිත්තර දාටෝ. පොඩි කාලේ කොහා පැටව් කාක් පැටව් වාගේ. ටික ටික ලොකු වෙනකොට කොහා පැටව් කාක්කට අඳුර ගන්න පුරුදු වෙනවා. පුළුවන් වෙනවා. එතකොට කාක්කා කොහා පැටව් එලවලා දානවා. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වගේ කියලා තමයි මට නම් දැනෙන්නේ ගරු ජනාධිපති කථානායකතුමනි. අපි ලොකු අනතුරක ඉන්නේ. ඒ නිසා මේ යෝජනා කොච්චර ආකර්ෂණය වුණත් ඒවා සැබෑ කරගන්න පදනමක් ඔහුට නැහැ. කනගාටුවෙන් හරි කියන්නෝ. අපි විපක්ෂයක් හැටියට හැකි පමණින් දායකත්වය ලබා දෙනවා. ධනාත්මක ලෙස අපි පිළිගන්න ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න අපි අවශ්‍ය දායකත්වය දෙනවා. රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති හැටියට මම උපරිම උත්සාහය ගන්නවා. රටේ ආර්ථික දිසානතිය පරාජිත මාර්ගයකින් ඉවත් කරලා සමගි ජන බලවේගේ යෝජනා කරන ජයග්‍රාහී මාර්ගයකට යොමු කරන්න උපරිම උත්සාහය අපි ගන්නවා. ඒක තමයි ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ. තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන ඔවුන් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. දරුවන් දෙන්නගේ තාත්තා කෙනෙක් හැටියට ගරු කථානායකතුමා, මට මේක හොඳට තේරෙනවා. අද දවසේ දරුවන්ගේ අනාගතය කොහොමද හොරකම් කරලා තියෙන්නේ කියලා මේ කණ්ඩායම අපි එක වෙනස් කරන්න ඕන. ආර්ථික ප්‍රතිසංස්කරණ කරනකොට අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න කළ යුතු සියලු දේ අපි කරන්න අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා. රජයට බල කරනවා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කරන්න කියලා. මැද පන්තියේ දුක් විඳින ජනතාව වෙනුවෙන් සිදුවිය යුතු සුබසාධන කටයුතු නොකර මේ ඔවුන්ට තවත් බර පටවන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි පිළිගන්නවා ප්‍රතිසංස්කරණ කරන්න ඕන කියලා. නමුත් ඒවා කරනකොට කොහොමද ජනතාවට ඒවා බලපාන්නේ? ඒ බලපෑම කොහොමද අපි ධනාත්මක ලෙස පෙරලගන්නේ කියන එක පිළිබඳව අපිට ලොකු විවාදයක් සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා මුදල් කමිටුවෙනුත් එතනින් එහාට. එසේ අපි මේ වැඩපිළිවෙලේ යම් ප්‍රමාණයක් හෝ සාර්ථක කරගන්න අවශ්‍ය සහයෝගය දෙනවා. හැබැයි මං කලින් කිව්වා වාගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තුමාට පදනමක් නැහැ. ගයක් ශක්තිමත් වෙන්න එහි පදනම ශක්තිමත් වෙන්න ඕන කියන එක අපි කවුරුත් දන්නවා කථානායකතුමා. පදනමක් නැති ගයක් කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ, කඩා වැටෙනවා. ජනාධිපතිතුමාගේ පදනම ශක්තිමත් කරගන්න අත වශයෙන්ම තිබුණ අර පිළිගත හැකි අවම වැඩපිළිවෙල සහිත යම් කෙටි කාලීන වැඩපිළිවෙලකට යන සියලු දෙනාගේ සහයෝගයෙන් සර්වපාක්ෂික ක්‍රමවේදයක් හදාගන්න උත්සාහ කරා. නමුත් යම් යම් හේතු නිසා ඒ සාර්ථක වුණේ නැහැ. හැබැයි විපක්ෂයේ මන්ත්‍රීන් කිහිප දෙනෙක් රජයට අරගෙන ඒ පදනම ශක්තිමත් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක එහෙම කරන්න බෑ ගරු කතානායකතුමනි. ඒ නිසා ජනාධිපතිවරයා කළ යුත්තේ මේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මේ දිසානතිය දෙසට රට ගමන් කරවීමට හරි මූලික පදනමක් සකස් කරගත යුතුයි. ඒ නිසා හැකි ඉක්මනින් ජනමතයක් ඇති ආණ්ඩුවක් නිර්මාණය කරගන්න මං විශ්වාස කරනවා ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත යුතුයි. මම කියපු කතාවම තමයි මහජන සංධියක අවශ්‍යතාවය ගැන අද දීර්ඝව පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් මහත්මයා විග්‍රහ කරේ. 2023 මාර්තු මාසයට පස්සේ ඕන වෙලාවක සංධියක් කතා කරන්න ජනාධිපතිතුමාට හැකියාව තියෙනවා. මේ අවශ්‍ය පදනම ශක්තිමත් කරගන්න ඔහුට හැකියාව තියෙනවා. ඡන්දට බය උප්පර වැටි හරහා ඡන්ද කල් දාන්න බෑ කියලා ජී.එල්. පීරිස් මහත්මයා කිව්වා. පළාත් පාලන ඡන්දයක් වහම තියන්න ඕනේ කියන එක ජී.එල්. පීරිස් මහත්මයා දැන් පොඩකට කලින් කිව්වා. මම අවසන් කරන්නම් කතානායකතුමනි. ඒ කතා කරේ ජී.එල්. පීරිස් කියන්නේ පොදු ජනපරේ සභාපතිතුමා, පොහොට්ටුවේ මහාචාර්ය ජී.එල්. පීරිස් සභාපතිතුමා. ඔහු අද තව දලසලහ පෙරුම මහත්මයා සහ 13ක කණ්ඩායමක් විපක්ෂයට එකතු වුණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි සන්තෝෂ වෙනවා. ජනතාවගේ මතය නියෝජනය වන නව පාර්ලිමේන්තුවක් හැකි ඉක්මනින් නිර්මාණය කරන්න හැකි වේවායි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම වුණොත් විතරයි මේ දිශානතියට ගමන් කරන්න මේ රටට හැකියාවක් ලැබෙන්නේ කියලා බොහොමත්ම ස්තුතිගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, මේ ස්පීකර්ස් පැනල් එකට මම ඉම්රාන් මාරුෆ් මැතිතුමාගේ නම මම යෝජනා කරලා තියෙනවා. ඒක එතුමාගේ නම එදා ලයිස්තුව කියවනකොට ඇවිල්ලා තිබෙද? අයියා සෙන්ටර් ලෙටර් ටු යූ අන්ඩර් ස්පීකර්.
අපේ හිතේ තියෙන දේවල් ඔක්කොම ආ කිව්වා. ඔන්න මම ලයින් එක කල්ලා දුන්නා.
You can edit it with private right.
Thank you. Honorable Sushil Premajaya.
ගරු කතානායකතුමනි, ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් තිබෙන අපේ මිත්‍ර හර්ෂ සිල්ල මැතිතුමාගෙන් පස්සේ මේ කතාව කරන්න ලැබීම ගැන මම එක පැත්තකින් සතුටු වෙනවා. අද මේ අපි විවාද කරන්නේ මොකද්ද? මේකේ මේ අයවැය කතාවේ මුලින්ම කියලා තිනවා අතුරු අයවැය. අතුරු අයවැය. ඊට පල්ලෙහැන් කියලා තිනවා 2021 අංක 30 දරන විසර්ජන බණත සංශෝධනය කිරීම. මතක තියාගන්න, මේ වර්ෂයක අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන විසර්ජන බණත් කැටුම්පතක් නෙවෙයි මේ. මේක 2021 අංක 30 තමයි විසර්ජන බණත. දැන් මොකද මේ කරන්නේ? මේ කරන්නේ ඒක සංශෝධනය කිරීම. ඇයි මේ සංශෝධනය කරන්න සිදු වෙලා තිබෙන්නේ? සංශෝධනය කරන්න සිදු වෙලා තිබෙන්නේ මේ අවුරුද්දේ මුල ඉඳලා ගත්තාම ජනවාරි, පෙබරවාරි, මාර්තු වෙනකොට, අප්‍රේල්, මැයි වෙනකොට එක පැත්තකින් 2021 ආපු COVID-19 ඉස්සරහට ආවා. අප්‍රේල් මාසේ ඉඳලා පටන් ගත්තාන් පස්සේ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු තුලින් රටේ ආර්ථිකය බිඳ වැටුණා. විදේශ විනිමය ප්‍රේෂණ ලැබීම නැති වුණා. කරුණු ගණනාවක් සිද්ධ වුණා. උද්දමනේ ඉහළට ගියා. විනිමය අනුපාතයේ ඉහළට ගියා. උණ්ඩියල් ක්‍රමය ඇති වුණා. මෙවැනි තත්ත්වයන් තුල මේ අයවැය කළමනාකරණය කරගන්න ඕනේ ඊළඟ මාස 4ට. මේ පුරෝකථනය කරපු රජයේ වියදම ඉහළ ගියා. ආදායම පහළ වැටුණා. මේ පරතරය පියවන්නේ කොහමද? මං හිතුවා හරිසිල්ල මැතිතුමා ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්යවරයෙක් නිසා මෙතනින් පටන් ගනී කියලා. හැබැයි එතුමා එතනින් නෙමෙයි පටන් ගත්තේ. අද සමාජයේ තිබෙන ජනප්‍රිය මාතෘකාවට තමයි එතුමා ගියේ. අපි මේ කතා කරන අයවැයක හරය විපක්ෂයෙන් මේ සභාවට ඉදිරිපත් කරන්න තිබුණේ කතාවේදී. එනිසා ගරු කතා නායකතුමනි මට සිදු වුණා මගේ කතාවේදී මේක අතුරු අයවැය 2021 අංක 30 විසර්ජන පනත සංශෝධනය කිරීමේ පනතක් මේ ගෙනල්ලා තියෙන්නේ. එහෙමනම් මේ මාස 4 කළමනාකරණය කරන්න කෙසේද? එන ඒකට පිළිතුරු සොයන්න තමයි මේ යෝජනා ඉදිරිපත් කළ දෙන්නේ. දැන් මම එන්නම් එකින් එක. දැන් එතුමාගේ කතාවේදී කියාගෙන ගියා මම දැක්කා විපක්ෂ නායකතුමා ඉතාම සාදරයෙන් පිළිගත්ත මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයාගේ පැත්තට යනවා. හරිස සිල්ල මහත්මයාගේ කතාවේදී කිව්වා මේ අවුරුද්දක දෙක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතිහාසයේ ඉඳලා එන ප්‍රශ්නයක්. ජී.එල්. පීරිස් මහත්මයා අයවැය කීයක් මේ සභාව ඉදිරිපත් කළාද? ඔබතුමා සභාවට එන්න කලිනුත් එතුමා ඉදිරිපත් කළා මුදල් ඇමති හැටියට අයවැය ගණනාවක් කියෙව්වා. හැබැයි එතුමා ඔබතුමන්ල සාදරයෙන් පිළිගත් එක හොඳයි. මම ඒකට මොනවද කියන්නේ නැහැ. ඔබතුමා ජිනීවා ගැන සඳහන් කළා. ජිනීවාල යෝජනා දෙකක් පෙරදුනා එතුමා විදේශ ඇමති හැටියට ඉන්නකොට. ඔබතුමාලා සාදරයෙන් පිළිගත්ත දැන් ත්‍රස්තවාදී වැලැක්වීම ගන්න කවුද ගෙනාවේ? කවුද ගෙනාවේ? ගෙනාවේ එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුවේ. අද හදිසි නීතිය දැන් නැහැ. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ගෙනාවේ එදා උතුරේ මතුවෙච්ච ප්‍රශ්නෙට ඒ ත්‍රස්තවාදීන් කියලා නම් කරපු අයට විරුද්ධව නීති කෘත්‍යයන් ගෙන යන්න. පොඩක් ඉන්න කියන්නේ. ඒ අපි මේ ඕකට අපි වයල්ලා ගන්න එපා. අපි අත උස්සලා නැහැ ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ගේන්න. ඔබතුමාට මම දැනගැනීමට කියනවා. ඔබතුමාට දැනගැනීමට කියනවා මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු වෙලාවේ. එදා ඔබතුමන්ලගේ කණ්ඩායම් රැස්වීම මේ අංකයේ කමුටුවේ අන්න ඒකේ නඩු දැම්මෙත් ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතත් අහගන්න. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතත් දඬ නීති සංග්‍රහයත් ගිනිය ව්‍යාඥා පනතත් පුපුරන ද්‍රව්‍ය ව්‍යාඥා පනතත් කියන මේ සියලුම නීතිවල සංකලනයකින් මම ඔබතුමාලට කියන්නම්. එදා පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩුවේ පළවෙනි විත්තිකරු මේ සේවකෙක් හැටකටුරු බාජිත් කුමාර නඩුවේ නිදහස් වුණා තාක්ෂණ හේතුන් මත. ඔබතුමාලගේ දෙනියාය මන්ත්‍රීවරයා කීර්ති අබේවික්‍රම මිය ගියා. මේ පාර්ලිමේන්තුවේ සේවකෙක් මිය ගියා. ඇතුළත් මුදලි මැතිතුමා දරුණු ලෙස එදා තුවාල ලැබුවා. නඩුවේ නිදහස් වෙච්ච අජිත් කුමාර ලව තව අවුරුදු දෙකමාරක් තියාගත්ත ඩීඕ ගහලා කවුද මූලික අයිතිවාසිකම් පෙස්සමට පෙනී හිටියේ? එදා බරපතල තුවාල ලැබපු ඇතුළත් මුදලි මැතිතුමා ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඇති වූ මත ගැටුම නිසා එතුමා එළියට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක්ට කටයුතු කරනකොට එතුමා තමයි FR එකට පෙනී ඉඳලා අජිත් කුමාර ඇතුළු පස්සෙනාව ඩීඕ ගහලා තියෙද්දි අවුරුදු දෙකමාරක් නඩුවෙන් නිදහස් වෙලා දොට්ට ගත්තේ ඇතුළ මුදලි මැතිතුමා මූලික අයිතිවාසිකම් පෙස්සම කතා කළා. මම මේ නොදන්න ඉතිහාසයක් කියන්නේ. මම කියන්නේ මේ නොදන්න ඉතිහාසයක්. හැබැයි මම නීතිඥයෙක් හෙට දන්න නිසා මම කියන්නේ. මම ඒක අත්දැකලා තිනවා. ඒ නිසා මම කියන්නේ ත්‍රස්තවාදී වැලැක්වීම පනත වෙනස් වෙන්න ඕනේ. ඇන්ටි ටෙරරිසම් බිල් එක එන්න ඕනේ. ඩීඕ ගහන එක වෙනස් වෙන්න ඕනේ. ප්‍රකාශයක් සටහන් කරගන්නකොට අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥෙක් ඉන්න ඕනේ. මේ පිළිබඳව කෙටුම්පතක් හැදුවා. කවුද හැදුවේ? රන්ලි වික්‍රමසිංහ ජනාධිපතිතුමා එදා යහපාලන ආණ්ඩුවේ අගමැතිවරය හැටියට ඉන්නකොට. හැබැයි ඒක ගෙනල්ලා සම්මත කරගන්න බැරි වුණා ඔබතුමන්ලට එදා යහපාලන ආණ්ඩුවේ. මාරපණ මැතිතුමා තමයි ඉදිරිපත් කළේ. මමත් කාරක ස්වභාවයේ සමාජිකයෙක් හැටියට ඒකට කරුණු දැක්ුවා. මම නම් කරන්නේ අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් හිට ඉන්න විනිශ්චයකාරතුමෙක් තමයි එදා DSG හැටියට ඒ කෙටුම්පත් කරන්න මුල්ුණේ. මේ ඉතිහාසය දැනගෙන කතා කරන්න. ඔව් මේ ඉතිහාසයේ මේ නොදන්න දේවල් තමයි සමාජගත කරන්න යන්න එපා. මේ තම තමන්ට ඕනේ කරන මත you have to speak on facts. කරුණු මත. දැන් මම එනවා මට විනාඩි 5ක් විතර දෙන්න වෙනවා කතා නැගතුමේ මෙතුමා දේවි මට. මම දැන් එනවා ආයෙමයට. දැන් මම මුලින් කිව්වේ මේ කාරණේ. දැන් මේ අයවැය කතාවේ සම්පූර්ණයෙන්ම මුල් කොටස අවධානය යොමු කරලා තියෙන මොකේදද? හරිස සිල්ලම ඇත්තම හොඳට දන්නවා යොමු කරලා තියෙන්නේ ප්‍රතිපත්තිමේ කරුණු. ඔව්, ඔබතුමාම කිව්වා දිශානතිය ගැන ප්‍රශ්නයක් නැහැ. දිශානතිය සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තින්නේ මැක්‍රෝ ඉකොනොමි එක, සර්ව ආර්ථික කරුණු පිළිබඳව. හැබැයි මම මේ අයවැය 21 අංක 30 දරන විසර්ජන පන්තගෙන ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ මං කිව්වා. විපක්ෂ නායකතුමා මම හිතන්නේ මහත්කගේ දත් එකඟ වුණා. මැක්‍රෝ ඉකොනොමික් ඉෂුස් වලට මයික්‍රෝ ඉකොනොමික් සොලියුෂන්ස් නැහැ කියලා. අන්න හැන්සාඩ් එකේ මේ මම කිව්වද මං කියන්නේ ඔබතුමාට නෙමෙයි මං කියන්නේ. එදා මං කිව්වා මේක. එදා අපි දැක්කා මේක. එදා පුරෝකතනය කරන්න බැරි වුණේ ඇයි? සර්ව ආර්ථික ප්‍රශ්න වලට ශුද්ධ ආර්ථික පිළියම් නැහැ කියලා. වැරදි උපදේශ. දැන් මහා බැංකුවේ එදා හිටපු අයම දැන් අල්ල අපිට දේශන තියයි. නේද? කිරියල්ල මැතුමා. හැබැයි ඒත් වග කියන්න ඕනේ. මතක තියාගන්න මේ දේශපාලනඥයන්ගේ ඇඟට ඔබතුමන්ලයි අපි ඔක්කොගේම ඇඟට දානවනේ මේවා. අවුරුදු 74කටම දානවනේ. හැබැයි පළවෙනි වතාවට IMF ගිහිල්ලා තින්නේ කවද්ද? 65. 1965 තමයි IMF ගිහිල්ලා තින්නේ. 16 වතාවක් ගිහිල්ලා තිනු. යුද්ධය අවසන් කරන වෙලාවේ 2010 ගිහිල්ලා 2.5 බිලියන් IMF එකෙන් ගත්තා. ගෙවලා අවසන් කළා. දෙදස් 10-11 තමයි රටේ ආර්ථික මෑත කාලිනම වැඩිම ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරපු වර්ෂ දෙක. ඒක නිසා මේ කරුණු ගැනයි අපි කතා කරන්න ඕනේ මේ අය විවාදයේ මේ ජෙනරල් ඩිබේට් එකේ. දැන් 1977 ගරු හරි සුසිල්ල මැතිතුමනි 1977 ආණ්ඩු වෙනස් වෙනකොට එදා ජයජන මැතිතුමා එනකොට එතුමා බලයට ඒමට පෙර තිබුණු ආර්ථික ප්‍රතිසංස්කරණය පෙර තිබුණු විනිමය අනුපාතය කීයද? US ඩොලර් එකක් අපි 76 ගමුකෝ. රුපියල් කීයද? රුපියල්? රුපියල් 8යි. ස්ටර්ලින් පවුන්ඩ් එක රුපියල් 15යි. හැබැයි 78 ආර්ථික ප්‍රතිසංස්කරණත් එක්ක නිදහස් වෙළඳ කලාප ඇති කරලා ලිබරල් ආර්ථිකය හඳුන්වා දෙන්න ඔකට එකපාර මොකද උනේ? ඩොලර් එක රුපියල් 8 16ට ගියා. 100ට 100ක් විදේශ විනිමය අනුපාතයේ ඉහළට ගියා. ස්ටර්ලින් පවුන්ඩ් එක 32ට ගියා. දැන් මම කොහොමද මේක දන්නේ? මම දන්නේ මම ලංකා බැංකුවේ සේවය කරනවා එතකොට. 82 83 වෙනකොට US ඩොලර එක රුපියල් 21යි. අද 305යි. 305යි. මෙන්න වෙනස. දැන් ඊළඟට ලිබරල් ආර්ථික හඳුන්වා දුන්නත් ඩොලර එක හිලන එක නැවතුණාද? නෑ. එදා දෙගුණයක් වෙලයි පටන් ගත්තේ 77 78 මේ ප්‍රතිසංස්කරණය කරද්දී ආර්ථිකය. දැන් ඊළඟට මම මේ ඉතිහාසයේ කරුණු කීපයක් කියන්නේ. දැන් මොකද අපිට බලපාන ප්‍රශ්නේ? අද දින විදේශ විනිමය හිඟය. ඇයි විදේශ විනිමය ආවේ කොහෙන්ද? ඇඟලුම් කර්මාන්තේ. ඩොලර් බිලියන 6.5ක් දල වශයෙන්. සංචාරක කර්මාන්තේ. ඩොලර් බිලියන 4.5ක් අපනයන සහ ප්‍රේෂණ 7.2ක් දල වශයෙන් මාසකට 600ක්. දැන් මේ ඔක්කොම මොට මොකද අද වෙලා තින්නේ? COVID-19 බලපෑම නිසා 2021 ලෝකයේ ආර්ථික අවපාතයක් ආවා. අපිටත් බලපෑම. විශ්වන ආර්ථිකයේ බිඳ වැටුණා. අපනයන ආර්ථිකයේ බිඳ වැටුණා. සංචාරක වාහනේ 4.5 බිඳුවට වැටුණා. සහරාන් ගැහුවාම තව ටිකක් නැති වුණා. ඊට පස්සේ කොවිඩ් ආවා. 4.5ම නැති වුණා. අපනේ නෑ. සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 1.2ක් විතර වෙනවා මාසෙකට. ඒකට මොකද උනේ? අපේ රට වගේම නේ වෙන රටවල අයටත් ආර්ථික ප්‍රශ්න තියෙනවා. අද යුරෝපයේ උද්දමනය 10%න් ඉහළට ගිහිල්ලා තියෙනවා. Those are facts. කවදාවත් ගියේ නෑ. හොදත් ගියේ නෑ. අද ඇමරිකාවේ තෙල් ගැලුමක් කීයද? මම මුලින්ම එනකොට 97 1.3යි. ඩොලර් 1.35යි. අද 6යි. අද 6යි. කනිසා මේ සියල්ලම මැද්ද තමයි මේ 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 අතුරු අයවැයක් ගෙනල්ලා තින්නේ මේ මාස 4 කලමනාකරණය කරන්න. දැන් ඊළඟට අපි ගමු. විදේශ නිමේ අඩු වුණා, සංචාරක ව්‍යාපාරේ ප්‍රේෂණ අඩු වුණා. ණය ලබා ගන්න බැරි වුණා, රේටින්ග්ස් පල්ලෙහාට ගියා, LC ගරු කරන්නේ නැහැ, ඒක තමයි ලෝක සම්මත ක්‍රමයේ භාණ්ඩ ආනයනය කරන්නේ 100කකින් letters of credit මේ අපේ බැංකුවේ එහෙ ඇඩ්වයිසින් බැංක් එකට දානවා ඒගොල්ලෝ ඔන කළේ නැත්තම් ගෙවන්නේ නැහැ ණයවර ලිපි මම ඒක වැඩිපුර පැහැදිලි කරන්නේ අපේ පෙරන් විකල්පතුමාට නේ ඉන්නවා එතුමා දන්නෝ සමාජ නොසන්සුන්තාවේ ආයෝජන නොලැබීම මේ සියල්ලම මේ මාස ගණනාව තුල උත්සන්න වුණා එතනින් ආපු දෙයක් නිසා තමයි අද 160න් එහාට උද්දමනේ ආහාර උද්දමනේ ඊටත් වැඩි මේක තමයි ජනතාවට දරා ගන්න බැරි තැනට ගිහිල්ලා තියෙන්නේ එහෙනම් දැන් මේක නැවත වෙනස් කරන්නේ කොහමද ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරන්න වෙනවා IMF එකට යනකොට කියනවා IMF එකට යන අය මූද දාන්න ඕනේ එහෙනම් විසඳුමක් ඉදිරිපත් කරන්න එහෙනම් විසඳුමක් ඉදිරිපත් කරන්න එහෙම කියන අය කොහෙන්ද ණය ගන්නෙ ණය දෙන්නේ නැත්නම් ණයවර ලිපියක් විවෘත කරන්න බැරි නම් තෙල් ගන්න ණයවර ලිපියක් විවෘත කරන්න බැරි නම් ආ ලංකාවේ රුපියල් ලික්විඩිටි පොසිෂන් එක බැහැලා නම් ආණ්ඩුවල අනේ සතමයි පොලිය වැඩි කළේ පොලිය වැඩි කළාම තැන්පතු වැඩි වෙනවා ණය ගැනීම අඩු වෙනවා එතකොට බැංකුවල ලික්විඩිටි එක වැඩි වෙනවා මේ ආර්ථික න්‍යාය මේක නොදැන කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ දැන් මම මේ පොඩ්ඩක් කියන්න හැදුවේ දැන් සමහරු හිතුව අපි මේ ඔය පැත්තකට ලන නිකම් ඉන්නවා කියලා නෑ ඔබතුමා දන්නවා ආර්ථික විද්‍යාඥයෙක් හැටියට ලිප්සියන් ක්‍රිස්ටල් එකනොමික්ස් මේක ඕනෑම උපාධියක පශ්චාත් උපාධියක පරිශීලනය කරන පොතක් ඔක්ස්ෆර්ඩ් එකේ print කරන්න කරු කතානේ උදේ මේ this is the 14th edition මේ latest මේක මම මේක ගෙන්න ගත්තේ මේ අති මුදල් වියදම් කරලා හැබැයි මං පශ්චාත් උපාධිය කරන 2004 තිබුණේ කීවෙනි එඩිෂන් එකද 8 වෙනි එඩිෂන් එක 2004 ඊට පස්සේ තමයි රෙසෙෂන් එක ආවේ 8-9 ඒක ගැන මේක සදාන් කරලා තියෙනවා මෙන්න මේකේ කියනවා මැක්‍රෝ ඉකොනොමික වෙනම තියෙනවා චැප්ටර්ස් සප්ලයි ඇන් ඩිමාන්ඩ් එකෙන් පටන් අරගෙන ඔලිගොපොලි දක්වා මේ පොතේ පැහැදිලි කරනවා රිවයිස් කර කර යනවා දැන් ඊළඟට ගන්න making public enterprises industry leaders the role of governance and legislative control මගේ ආචාර උපාධියේ නිබන්ධනය පදනම් කරගෙන ලියපු පොත මේක පරිශීලනය කරා නම් මේකේ තියෙනවා මේ ආයවේ තියෙන කර්ම වලට පිළිතුරු ගණනාවක් රිෆයිනරි එකට මොකද වුනේ තෙල් වලට මොකද වුනේ විදුලි බලයට මොකද මම ওই ක්ෂේත්‍ර දෙක තමයි මම අවධානය කරේ මේකේ තියෙනවා number of SOEs මම දැන් කියනවා මගේ කතාවේ තියෙන සංඛ්‍යාව ඒක නිසා අපි මේ පාර්ලිමේන්තුවෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ එදිනදා තිබෙන ජනප්‍රිය මාතෘකාවක් අරගෙන කතා කිරීම නෙවෙයි එහෙම මෙතෙක් කල කතා කළා තමයි අද මෙතෙන්ට ඇවිල්ලා තින්නේ ඒ නිසා තමයි ජනාධිපතිතුමා එතුමාගේ කතාවේ අන්තිම කොටස මෙන්න මෙහෙම කිව්වේ අර ආජිතපර ලායිලා එකේ කොටසත් කියලා අපපමණද එකතැන කරකෙන්නේ අපි තන කර ලෝකයේ දිව යන්නේ මෙන්න මේකයි වෙලා තින්නේ ජනප්‍රිය මාතෘකාව ගැන කතා කරනවා හැබැයි අද හැමෝටම පිළිගන්න වෙලා තිනවා ශ්‍රී ලංකන් එයාලයින් එකේ තියෙන නායකන්දරාව ගැන විමල් සිරිපාල සිල්මැතිතුමා එදා කියූප එක මම දැක්කා ඈ හිරු ප්‍රවෘත්ති විනාඩි 10කට වඩා පෙන්නුවා පහුවෙන්ද උදේ අපි මුණ ගැහිච්චා එකේ ඉනවා 1.4 බිලියන් ඩොලර්ස් commitment only the commitment
දරු කතා නැගතුමනේ දැන් මෙතුමා අපි ඒ විග්‍රහය කරා අද විනාඩි 10කින් ඕ දිග විග්‍රහය කරන්න බෑ අපි දිගින් දිගටම ওই විග්‍රහය කරලා තියෙනවා හැබැයි ඔබතුමා දැක්කද දන්නේ අපි ටේබල් කරලා තියෙනවා සමගි ධන බලවේගයේ ඉදිරිපත් කරපු නායකුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් සලස්ම කියලා
මට එවන්නේ ඒක
මම එවන්න
thank you දැන් කරු කතා නැගතුමනි මම මේ කරුණ ගොඩනගාගෙන ඉන්නේ එකයි දැන් ඊළඟට දැන් මේ වෙනකොට අපි හැමෝටම පෙන්ලා තිනවා සාර්ව ආර්ථික ප්‍රශ්න ආර්ථික ප්‍රතිසංස්කරණයේ පදනමක් කරගෙන තේරුම් අරගෙන කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් මේකට පිළිතුරු දෙමින් තමයි මෙතනින් අපිට ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ ඊළඟට අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් තිබෙන ක්ෂේත්‍ර මොනවාද අවධානය කළ තුමිනේ අයවැය ලේඛනේ රෙවනිව් ආදායම එක යෝජනාවයි තින්නේ රෙවනිව් එක වැඩි කරන්න. මොකද්ද? වැට් එක 12 ඉඳලා 15ට වැඩි කරන්න. දැන් පහුගිය කාලේ පුරාවටම චෝදනා කරපු එක කාරණයක් තමයි වැට් එක අඩු කළා බිලියන 600ක් අඩු වුණා. දැන් කියන්න බලන්ද වැට් එක 12 ඉඳලා 15ට වැඩි කරපුවා වැරදි කියලා. දැන් මට කියන්න මේ 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 ෂෝට් ෆෝල් එක. මේ ආයේ පරතරේ වැඩි වෙච්ච ප්‍රමාණය පියව ගන්න ආදායම් රැස් කරන්නේ කොහෙන්ද? කොහෙන්ද ආදායම් ගන්න? එතරම් ප්‍රශ්නේ 54 බිලියන් වෙන් කළා තිනවා සමාජයේ මේ ආර්ථික පීඩනය සහ සමාජ පීඩනයට පත් වෙලා තියෙන පිරිස්වලට දෙන්න පුළුවන් යම් සහනයක් දෙන්න මේ මාස හතරක කාලය තුල 54 බිලියන්ස් 61,000 පවුල් වලට රුපියල් 10,000 ගන්න දෙනවා. සමෘද්ධි පවුල් වල ප්‍රමාණය වැඩි කරනවා යම් ප්‍රමාණයකින්. ගොවිනාය ප්‍රමාණයක් කපහැරලා තිනවා 28,000 ගන්නක. මම දැක්ක සමහරුන්ට කියන්න පුළුවන් සංඛ්‍යා නෑ, සංඛ්‍යා ලේකන වැරදිලා නෙමෙයි. මේ දෙන්න පුළුවන් ප්‍රමාණය දීලා තියෙන්නේ. මේ අයවැය කළමනාකරණය කර ගැනීමේදී පුනරාවර්තන වියදම් වැඩි වෙලා තින්නේ. ඕනෙකටම බැලුවහම පේනවනේ. කො කැපිටල් බජට් එකක් නැහැ වගේ. කොහොමද කැපිටල් බජට් එකක් දෙන්නේ? රාජ්‍ය සේවකයෝ 115කට පඩින් අඩි ගෙවලා 106ක් විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙව්වාම රජයේ ආදායම මදියේ ටික ගෙන දෙන්න. ඒ නිසා තමයි මුදල් අච්චු ගහලා තියෙන්නේ. මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතව හැටියට දැන් රෙවනිව් ඩෙට් මැනේජ්මන්ට් ණය කර්මනාකරණේ එක්ස්පෙන්ඩිචර් මැනේජ්මන්ට් වියදම් කළමනාකරණේ SOE මම ඔබතුමන්ලට කියන්නම් ලංකාවේ SOE කීයක් තියෙනවද? ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් 424ක් තියෙනවා. මේ මගේ නිබන්ධනයේ මත පදනම් දැක්ක මේ මේ පොතේ මේ ගැන පැහැදිලිව කියලා තියෙනවා. SOE ගන්න. ඒක තුල තියෙනවා 55ක් SOB State Owned Business Enterprises. ඒක තමයි එයා ලංකාවේ කණිත නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ඒවැ බිස්නස් මොඩල් එකක් තියෙනවා. දැන් අපි බිස්නස් මොඩල් එකක් හෙට මේ ආතන ගෙනිච්චේ. නෑ. ඒකක පිරිවැය රුපියල් 17.50ක් වන විදුලි ඒකකයක් පළවෙනි ඒකක 30ට දුන්නේ කීයද? රුපියල් 3760යි. ඊළඟ ඒකකට 780යි. ඔන්න එහෙම තමයි වැඩි උනේ. එතකොට කොහොමද මේක බිස්නස් මොඩල් එකකට යන්නේ? බෑ. අවුරුදු ගාණක් ගෙනිච්ච බෑ. ශ්‍රී ලංකන් එයාලයින් එක අද 1.4 බිලියන් දැනට නෑ. බැංකු දෙකට නෑ. බෙදරු බැංකුවේ ද්‍රවශීලතාවය අඩු වෙලා බැංකුවේ රේටින්ග්ස් පල්ලෙහාට වැටෙනවා. තෙල් සංස්ථාවට ණය තෙල් අරගෙන ජෙට් ඒ1 ගහලා මේ විදිහේ ණය රාශියක් තියෙන නිසා ණය කළමනාකරණය අවශ්‍ය වෙනවා. ඊළඟට පබ්ලික් සෙක්ටර් සර්විස් ඩිලිවරි දායතන කීයක් තියෙනවද? අපි ගත්තොත් අමාත්‍යංශ කිනවා 28ක් කියනවා. දෙපාර්තමේන්තු 109ක් තියෙනවා. මේවා සර්විසස්. මේවා උපයන්නේ නැහැ ආදායම්. සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක, රාජ්‍ය පරිපාලන වැඩිම සේවක සංඛ්‍යාවක් ඉන්නේ මෙතන. මේවා සර්විසස්, සේවා. ඒවා උපයන්නේ නැහැ බිස්නස් මොඩල් දාන්න බෑ ඒකට. ඒකට රජය ලබන්නා වූ බදු ආදායම් වලින් තමයි මේ සේවාවන් සපයන්න වෙන්නේ. රාජ්‍ය ව්‍යවසන්ගේ අලාභයට හේතුව ගවර්නන්ස්. පළවෙනි කාරණේ ගවර්නන්ස්. මම මේක කියලා තිනා මම රිසර්ච් එකෙන් හොයාගත්තේ නිකන් නෙවෙයි. ඊළඟට accountability, වගවීම. කොහොම වගවීම? ඊළඟට inadequate competencies. ආයතනවල ප්‍රධානින්ටපත් කළා විෂය දන්නේත් නැහැ. සමහරු අටපාස් වෙලත්. රටේ තියෙන ලොකුම ආයතන. lack of proper business model. ව්‍යාපාරික ඒවට අවශ්‍ය මොඩල් එකක් නැතිවීම. socio political considerations අන්න ඕනෙලා කියන්නේ සහනයක් දෙන්න ඕ. සහන දෙන්න තමයි ඒව සියල්ල ව්‍යාපාර බවට පත් වෙලා ලාභ ලැබෙනකොට ඒවෙන් ටැක්ස් ගහලා ඒ ටැක්ස් එකෙන් තමයි සහන දෙන කොටසට සහන දෙන්නේ. එහෙම තමයි ලෝකේ රටවල සිද්ධ වෙන්නේ.
ගරු එමුතුමා වැඩිපුර ගත්ත විනාඩි 5ක් ඉවරයි.
ඔව් මම ඉක්මනට ඉවර කරනවා ගරු තනායකතුමනි. ඊළඟට නැෂනල් බජට් එකට තමයි මේ හැමදේම රඳා පැවතුනේ. ඒ නිසා භාණ්ඩාගාරයේ සිදු වෙලා තිනෝ මේවට අවශ්‍ය පදනම සකස් කරන්න. ඒ නිසා මම මේ අතරතුර කරුණු කීපයක් පැනලා දැක්වේ මේ මැතිවලා තිබෙනා වූ තත්ත්වය. පොඩකින් මම ඉවරුණා න් පස්සේ දැක්. මම ඉවරුන් පස්සේ පුතුමා කියන්නේ. තා මිනිත්තුෙන් ඉවර ගන්නවා. තා කියන්න ලේසි කරන්න කියන්න බලන්න.
ගරු අමතුමාගේ වාදයේදී විශාල කාරණා ගණනාවක් ඉතිහාසය කිව්වා. අපි එච්චර දුර යන්න ඕනේ නැහැ ගරු අමතුමා. මම අහන ප්‍රශ්න හරි කෙටි ප්‍රශ්නයක්.
ඔව්.
දැන් ඔබ මේ ආණ්ඩුවේ නියෝජනය වුණා. ඒ නියෝජනයේ එක්තරා අවධියක ඔබගේ අමතිකම අයින් වෙනවා. හැබැයි ඔබ දෙල්කල පොලේ ගිහිල්ලා ඒ පොලේ මිනිස්සුන්ගේ දුක දැකලා ඔබ නැවත අමතිකමක් ගන්නවා. ඒ කියන්නේ පොලේ යනවා බඩු මිල වැඩි. හැබැයි දැමුත් ඒ පොලේ මීට වඩා බඩු මිල වැඩි. හැබැයි දැන් ඒ පොලේ යන්නේ නැද්ද පුතුවා? දැන් පොලේ ගිහිල්ලා ඒ මිනිස්සුගේ ප්‍රශ්න විසඳන අවශ්‍ය වැඩපිළිවෙළක් හදන්න යෝජනා වෙලා නැහැ මේකේ. ඒකයි අපි අහන්නේ. දැන් දෙල්කඳ පොලේ තාම ඔබතුමාගේ එදා ගිය ප්‍රශ්න තාම තියෙනවා.
මට තේරෙනවා ඔබතුමා කියන එක. මේ මම ඉල්ලීමක් කරන කරුණාකර මේ සේවකෙක් ඉන්න ඔබතුමා ගිහිල්ලා කරුණාකරලා අර මන්ත්‍රීතුමාට මෙන්න මේ පොත දෙන්න කියවන්නයි කියන්නේ. මේ පොත කියවලා බැලුවාම ඔබතුමාට හෙට ඉඳලා වඩා සාර්ථක විවාදයකට මුහුණ දෙන්න පුළුවන්. මම ඕන්න මාතෘකාව කියන්නම්. Making public enterprises industry leaders. දැන් මොකද්ද මේකේ තේරුම?
දැන් තේරුම ඇහුවේ.
මම ඇහුවේ මේකේ තේරුම දැන් ඔබතුමා. ඔබතුමා මේ ලොකු කතාවක් නේ කිව්වේ. මම සරල උත්තරයක් දුන්නේ. නෑ ඔබ
තේරුම කියන්නකෝ.
පොලේ ගිහිල්ලා කිව්වේ පොලේ කියන්න ඕනේ කතාව. මිරිස් කිලව 1000 පැන්නම මං ගෙන් ඇහුවා මං කෝ 1000 වැඩි. වෙන්න හේතුව කාබනික පොහොර ප්‍රතිපත්තිය. ඉතින් හරිනේ. මං එදත් කිව්වා අදත් කියනවා. මං ඔබතුමාට හෙට සාර්ථක විවාදයට මුහුණ දෙන්න මේ පොතේ වන්නම් යමක් පැහැදිලි කරගන්න ඕන නම් මගෙන් දුරකථන අමාත්‍යතුමක් දීලා අහන්න. එතකොට මං කියලා දෙන්න. ගරු කථානායකතුමනි මේ පාර්ලිමේන්තුවට අපි ඇවිල්ලා තින්නේ අපේ අධ්‍යාපනික පසුබිමක් එක්ක, වෘත්තීය පසුබිමක් එක්ක, දේශපාලන පසුබිමක් එක්ක. ඒක නිසා අපිත් එක්ක පැටලෙනව නම් අන්න ඒවත් දැනගෙන පැටලෙන්න. මේ තේරුම් ගන්න ඕනේ මේ මම පැහැදිලි කළේ අයවැය විවාදයක සාමාන්‍ය විවාදයේදී අපි ඉදිරිපත් කළ යුතු කරුණු සමස්තය තමයි පැහැදිලි කරන්නේ. ඒකයි මං කියුවේ සාර්වාර්ථිකය, ශුද්ධාර්ථිකය. තුරු ශුද්ධාර්ථික විසඳුම් නැහැ සාර්වාර්ථික ප්‍රශ්න වලට. ඒක තමයි පෞගිය කාලේ සිද්ධ වුනේ. ඊළඟට මම මෙහිදී කියන්නේ මේ අයවැය මම කියන්නේ රටේ සියලුම ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් මේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් කියලා මාස 4කට. මේ මාස 4ේ අයවැය කළමනාකරණය කරගන්න ඕනේ. වියදම් කළමනාකරණය කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය ටික තමයි මේ අවස්ථාවේදී මේ සංශෝධනය කියලා කියන්නේ ඒකයි. සමන් අවසන් කරනවා ගරු කථානායකතුමනි. ආදායම් මහ ප්‍රධාන රුපියල් බිලියන 2094. ඉතින් අවසාන ඉලක්ක වෙලා තින්නේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න එකම යෝජනාවයි තින්නේ වැට් මගින්. ඊළඟට ප්‍රාථමික ගිණුම කළමනාකරණය කිරීම. උද්දමනයේ 70%කට මට්ටමින් ඉඳලා පල්ලෙහාට ගෙනීමේ උපාය මාර්ග. කොළි අනුපාතය අඩු කිරීම. දැන් 124 ගිහිල්ලා දරන්න බෑ. මම දැක්ක ගරු විමල් විරවංශ මැතිතුමා දිවයින පුවත්පතේ කියලා තිබුණා. ඒකට අපි පියවර ගත්තා. කැබින් පත්‍රිකා දැම්මා. බැංකුවට කතා කළා. අද ඒකේ තීන්දුව ගන්නවා. දරුවන්ට ප්‍රශ්නයක් නොවි ඒ පසුගිය වර්ෂයේ දුන්න ආකාරයටම නන් ස්ටේට් සෙක්ටර් එකේ ළමයින්ට 6653ක් ඉන්නවා. ඒ විදිහටම අපි ණය ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ඒක අවධානයට ලක් කිරීම සම්බන්ධයෙන්. විදේශ සංචිත ගොඩනගන්න ඕනේ. ඒ වගේම අපනයන ආදායම වැඩි කරන්න ඕනේ. සංචිත සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න ඕනේ. ආර්ථික වර්ධනය අද ඍණ 6න් පල්ලෙහාට ගිහිලා තියෙනවා. ඍණ 6න් පල්ලෙහාට. මේක අඩුම ගාන තුලනය කරගෙන එක දක්වාවත් ගෙනල්ලා එතන ඉඳලා තමයි හුස්ම අරන් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක නිසා මේක මම අද අවසන් කරන්නේ. මේක අතුරු අයවැය මාස 4කට 21-30 දරන පනත සංශෝධනය කිරීම සඳහා පමණක් ගෙනල්ලා තින්නේ. ඒ නිසා මේකෙන් අපි බලාපොරොත්තු වෙන සියලුම දේවල් බලන්න බැරි වෙයි. නමුත් මේක කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්න අවශ්‍ය වෙයි කියන කාරණේ සඳහන් කරමින් මම කතාව අවසන්
කරනවා. හොනබල් නිර්මලනාදන්. හොනබල් චාර්ස් නිර්මලනාදන්.
නන්රේ සභානායකවරුගලේ නේටිය දිනම් நாட்டினுடைய நிதியமைச்சரும் ஜனாதிபதியுமாகிய ரணில் விக்ரமசிங்கே அவர்கள் 4 மாதங்களுக்குரிய வரவு செலவு திட்டத்தை சமர்ப்பித்திருந்தார். அவர் சமர்ப்பித்த அந்த வரவு செலவு திட்டத்தில் வட்வரி முதல் வரிகள் அதிகரிக்கப்பட்டிருக்கிறது. ஒரு நாட்டினுடைய வருமானம் வரிகள் அதிகரிக்காமல் பெற முடியாது என்பது ஒரு யதார்த்தமாக இருந்தாலும், வரிகள் அதிகரிப்பதன் ஊடாக தற்பொழுது நாட்டினுடைய பொருளாதார நெருக்கடியை தற்பொழுது மக்கள் எதிர்நோக்கி இருக்கிறார்கள். அந்த எதிர்நோக்கிய மக்கள் இன்று நாளாந்தம் தங்களுடைய அன்றாட செலவினங்களை தாங்க முடியாத ஒரு சூழ்நிலை தொடர்ந்து கொண்டிருக்கிறது. குறிப்பாக அத்தியாவசிய பொருட்களாகிய அரிசி, பான், கோழி, மீன், முட்டை போன்ற பொருட்களும், மாணவர்கள் கல்வி கற்பதற்கு தேவையான அத்தியாவசிய உபகரணங்களுமாக மக்கள் இன்று இந்த பொருளாதார நெருக்கடியில் இந்த விலையேற்றத்தில் இந்த பொருட்களை கொள்வனவு செய்ய முடியாமல் இருக்கின்ற போது, நாட்டினுடைய 4 மாதங்களுக்குரிய இந்த வரவு செலவு திட்டம் எந்த வகையில் மக்களுக்கு ஒரு நிவாரணமாக அமையும் என்பதை நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். குறிப்பாக நீங்கள் இங்கு குறிப்பிடலாம், மக்களுக்கு ஒரு சில விடயங்களுக்கு நாங்கள் நிவாரணங்கள் அறிவித்திருக்கிறோம் என்று. என்னை பொறுத்தவரையில் அந்த நிவாரணங்களை அறிவிப்பதை விட ஒரு சாதாரண விலையில் மக்களுடைய பொருட்களை கொள்வனவு செய்யக்கூடிய வகையில் திட்டங்களை வகுப்பதும், அதே நேரத்தில் சாதாரண மக்களுக்கு வேலைவாய்ப்பை ஏற்படுத்தி கொடுக்குகின்ற நடைமுறையை ஊக்குவிப்பதும் தான் இந்த ஒரு நாட்டிற்கு பொருத்தமாக இருக்கும். தற்பொழுது கடந்த அரசாங்கங்கள் போல் நிவாரணங்கள் வழங்கி தங்களுடைய ஆட்சியை தொடர்ச்சியாக தக்க வைக்கின்ற சூழ்நிலை தொடர்ச்சியாக எந்த அரசாங்கம் வந்தாலும் இந்த நடைமுறையில்தான் நாங்கள் நகர வேண்டும் என்ற அந்த சிந்தனை ஒவ்வொரு ஆட்சியாளர்களுக்கும் இருக்கிறது. அந்த வகையில் இந்த நிவாரணங்கள் மக்களுக்கு போதுமானதாக ஏற்புடையதாக இருக்காது என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். அடுத்ததாக இந்த 5 ஏக்கருக்கு உட்பட்ட விவசாயிகளுக்குரிய அரச வங்கிகளில் பெற்ற கடன்களை தள்ளுபடி செய்வதாக நிதியமைச்சர் ஜனாதிபதி அவர்கள் நேற்றைய தினம் அறிவித்திருந்தார். நான் ஒரு விடயத்தை அரசாங்கத்திடம் கேட்க விரும்புகின்றேன். இந்த கடந்த காலங்களில் கூட இப்படியான ஒரு விவசாய கடன்களை தள்ளுபடி செய்கின்ற ஒரு செயல்பாடு அரசாங்கங்களினால் முன்வைக்கப்பட்டிருந்தாலும் சரியான வகையில் அது மக்களிடம் சென்று சேரவில்லை. குறிப்பிட்ட ஒரு சிலருக்கு மாத்திரமே அந்த விவசாய கடன்கள் தள்ளுபடி செய்யப்படுகிறது. மிகுதியாக இருக்கின்றவர்களுக்கு அவர்கள் செல்கின்ற போது வங்கிகளில் அவர்களுக்குரிய சரியான பதில் வழங்கப்படுவதில்லை. அதே நேரத்தில் அவர்கள் எங்கு சென்று தங்களுடைய இந்த தள்ளுபடி செய்த கடன்களை நிவர்த்தி செய்ய முடியும் என்று மக்களுக்கு தெரியாமல் இருக்கிறது. ஆகவே இந்த தள்ளுபடி செய்கின்ற இந்த கடன்கள் தொடர்பாக குறிப்பாக கமலசேவை திணைக்களம் வங்கி முகாமையாளர் இணைந்து ஒரு வேலைத்திட்டத்தை ஆரம்பிக்க வேண்டும். அந்த விவசாய கடன் பெற்றவர்களுடைய முழுமையான கடன்களை இந்த அரசாங்கம் தள்ளுபடி செய்ய வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். அடுத்ததாக 18 வயதுக்கு மேற்பட்டோர் அனைவருக்கும் தேசிய வருமான வரி திணைக்களத்தில் பதிவு செய்யப்படுவார்கள். ஒரு 18 வயதுக்கு மேற்பட்டவர்களை தேசிய வருமான திணைக்களத்தில் பதிவு செய்வதென்பது ஒரு நல்ல விடயமாக இருந்தாலும், அதற்கு முதலில் ஒரு 18 வயது நிரம்பியோர் இளைஞன் யுவதி அவர் ஒரு வேலைவாய்ப்பை பெற்றுக்கொள்ளக்கூடிய சூழ்நிலையில் இந்த நாட்டை ஆட்சியாளர்கள் வைத்திருக்க வேண்டும். அது அரச சேவையாக இருக்கலாம் அல்லது தனியார் சேவையாக இருக்கலாம், அல்லது தனியார் தொழிற்சாலைகளாக இருக்கலாம், அரச தொழிற்சாலைகளாக இருக்கலாம், அல்லது விவசாயமாக இருக்கலாம், அல்லது கடல் தொழிலாக இருக்கலாம், ஏதோ ஒரு தொழில் சார்ந்த சுயதொழில் முயற்சி சார்ந்த ஒரு தொழிலை செய்யக்கூடிய வகையில் இந்த இலங்கையில் இருக்கின்ற இளைஞர் யுவதிகளை அவர்கள் தொழில் முயற்சியை தொடங்கக்கூடிய வகையில் நாட்டை முதலில் வைத்திருக்க வேண்டும். அதன் பிற்பாடுதான் இந்த 18 வயதுக்கு மேற்பட்டவர்களை வருமான வரித்துறையில் பதிவு செய்கின்ற செயல்பாடு பொருத்தமாக இருக்கும் என்று என்னுடைய கருத்தை கூற விரும்புகின்றேன். ஏனென்று சொன்னால் ஒரு 18 இலங்கையில் 18 வயது நிரம்பிய இளைஞன் யுவதி அவர் எங்கு செல்வது என்ன செய்வதென்று தெரியாமல் ஒரு ஒரு இக்கட்டான சூழ்நிலையில் அவர்கள் இருக்கிறார்கள். அப்படி இருக்கின்ற போது அவர்களை வருமான வரித்துறையில் பதிவு செய்வது என்பது அவர்களுக்கு மேலும் அச்சத்தை ஏற்படுத்தும். நாங்கள் எந்த விதமான தொழிலுக்கும் செய்யவில்லை, எந்த தொழிலுக்கும் எங்கு செல்வதென்று தெரியாமல் இருக்கின்ற போது இந்த வருமான வரித்துறை திணைக்களத்திலிருந்து கடிதங்கள் வருகின்ற போது அவர்களுக்கு மேலும் அவர்களை அச்சமூட்டி மன சஞ்சலத்துக்கு அவர்கள் ஆளாவார்கள் என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். அடுத்ததாக அரச நிறுவனங்களில் மோசடிகளை தடுக்கும் வகையில் அமெரிக்காவில் நடைமுறைப்படுத்தப்படும் முறை அமுல்படுத்தப்பட உள்ளது. கௌரவ தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, நான் ஒரு விடயத்தை இங்கு கூற வேண்டும். அரச நிறுவனங்களில் நடக்கின்ற மோசடிகளை நான் நினைக்கின்றேன் இலங்கையில் எந்த ஆட்சியாளர்களாலும் தடுக்க முடியாது என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. ஏனென்றால் இன்று அரச நிறுவனங்கள் பாரிய நட்டத்தில் இயங்குறதுக்கு மிகவும் காரணம் இலங்கையினுடைய அரசியல். ஒவ்வொரு ஆட்சியாளர்களும் தங்களுடைய அரசியல் லாபங்களுக்காக வாக்கு வங்கிகளுக்காக அரச நிறுவனங்களில் ஒரு துறைசார் நிபுணர்களை நியமிக்காமல் தங்களுடைய வாக்கை தக்க வைக்கக்கூடிய ஒரு பலம் பொருந்தியவர்களைத்தான் அவர்கள் அரச நிறுவனங்களுடைய தலைவர்களாக தொடர்ந்து இலங்கையில் ஆட்சியாளர்களால் வைக்கப்பட்டு வந்து கொண்டிருக்கிறது. ஆகவே இந்த அரச நிறுவனங்களினுடைய மோசடிகளை தடுப்பதென்பது இந்த இலங்கை தொடர் வருகின்ற ஆட்சியாளர்களுக்கு ஒரு முடியாத காரியம் என்பதை நான் இந்த நேரத்தில் ஆணித்தரமாக கூற விரும்புகின்றேன். தற்பொழுது கூட அரச நிறுவனங்களில் இறக்குமதி செய்யப்படுகின்ற பொருட்களுக்கு ஒரு தரகர் பணம் ஆட்சியாளர்களுக்கு சென்று கொண்டிருக்கிறது. அது அவர்களை சார்ந்தவர்களுக்கு சென்று கொண்டிருக்கிறது. அது யாராலும் இலங்கை அரசியலை பொறுத்தவரையில் ஒரு இனவாத ரீதியாக வருகின்ற ஆட்சியாளர்களால் அந்த மோசடிகளை நிப்பாட்ட முடியாது. என்னிடம் அண்மையில் ஒரு பொறியியலாளர் கூறியிருந்தார், இன்றும் அரச நிறுவனங்களில் ஊடாக ராஜபக்ச குடும்பத்திற்கு வருமானங்கள் சென்று கொண்டிருக்கிறது. நாட்டு மக்கள் ராஜபக்ச குடும்பத்தை ஆட்சியில் இருந்து அகற்ற வேண்டும் என்று போராடினார்கள். ஆனால் இன்றும் அரச நிறுவனங்களினால் ராஜபக்ச குடும்பத்திற்கு வருமானங்கள் சென்று கொண்டு இருக்கிறது என்பதை அறியாத மக்களாக இருக்கிறார்கள் என்று என்னிடம் ஒரு பொறியியலாளர் அண்மையில் தெரிவித்தார். ஆகவே இந்த அரச நிறுவனங்களில் நடக்கின்ற மோசடிகளை தடுப்பதென்பது இந்த அரசாங்கத்திற்கு, அதுவும் தற்பொழுது இருக்கின்ற அரசாங்கத்திற்கு ஒரு எட்டா கனியாக இருக்கும் என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். மண்ணெண்ணெய் விலை அதிகரிப்பின் காரணமாக பாதிக்கப்பட்ட மீனவ சமூகம் மற்றும் பெருந்தோட்ட தொழிலாளர்களுக்கு நிவாரண உதவி வழங்கப்படும் என்று நிதியமைச்சர் கூறியிருந்தார். இந்த மண்ணெண்ணெய் விலை அதிகரிப்பின் ஊடாக வழங்கப்படுகின்ற நிவாரணம் மீனவர்களுக்கு சென்றடைய வேண்டும், அதில் எந்த விதமான மாற்று கருத்தும் இல்லை. ஆனால் இதற்கு முற்பாடு மண்ணெண்ணெய்க்கு வழங்கிய நிவாரணங்கள் மீனவர்களுக்கு மாத்திரம், முற்றுமுழுதான மீனவர்களுக்கு மாத்திரம் அது செல்லவில்லை, படகினுடைய உரிமையாளர்கள் மாத்திரம் அதை அனுபவித்தார்கள். ஆகவே இந்த வழங்கப்படுகின்ற நிவாரணம் சகல மீனவர்களுக்கும், மீன் பிடிக்க கடலில் செல்கின்ற அனைத்து மீனவர்களுக்கும் அது வழங்கப்பட வேண்டும். அது எப்படி என்று சொன்னால், குறிப்பாக இன்று கடற்தொழிலுக்கு ஒரு 5 பேர் கொண்ட படகில் மீனவர்கள் செல்கின்ற போது அந்த 340 ரூபாய்க்கு எரிபொருள் கொள்வனவு செய்து அவர்கள் படகில் சென்று மீன்பிடித்து திரும்பி வந்தபோது அதனுடைய மொத்த செலவையும் அவர்கள் 5 பேரிடம் இருந்து கழித்து விடுவார்கள். கழித்து விட்டதன் பிற்பாடுதான் அவர்கள் மிகுதி பணத்தில் லாபமா நஷ்டமா என்று பார்த்து தங்களுக்குள் பங்கீடு செய்வார்கள். இதுதான் வளமை. அப்படி இருக்கின்ற போது அங்கு கடலுக்கு செல்கின்றவர்களுடைய உழைப்பில் இருந்து அந்த மண்ணெண்ணெய் விலையினுடைய பெறுமதி கழிக்கப்பட்ட பிற்பாடு அவர்களுக்கு அந்த நிவாரணங்கள் வழங்கப்படுகின்ற போது அது வெறுமனே தனியே படகு உரிமையாளர்களுக்கு மாத்திரமே அது சென்றடையும். ஆகவே இதற்கு ஒரு குழு ஒன்று அமைத்து அந்த சமுர்த்தி வங்கியின் ஊடாக அல்லது கிராம அலுவலர் ஊடாக அந்த பிரதேசத்தில் கடற்தொழிலுக்கு செல்கின்ற அனைவருக்கும் அந்த நிவாரணங்களை வழங்குவதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் இந்த சபையில் கேட்டுக்கொள்கிறேன். அடுத்ததாக இந்த வடமாகாண சபையினுடைய மாகாண காணி ஆணையாளர் வடமாகாண ஆளுநருக்குட்பட்டவர், அவர் தற்பொழுது ஒரு 25/7/22 அன்று ஒரு சுற்றறிக்கை ஒன்று எழுதியிருக்கிறார். வடமாகாணத்தில் இருக்கிற 5 மாவட்டங்களுக்கும், அதாவது அபிவிருத்தி செய்யப்படாத மக்களுக்கு வழங்கப்பட்ட காணிகளுடைய அனுமதி பத்திரங்களை ரத்து செய்ய வேண்டும். குறிப்பாக நாட்டினுடைய ஜனாதிபதி அவருக்கு நான் கேட்க விரும்புகின்றேன். தற்பொழுது நாட்டில் ஏற்பட்டிருக்கின்ற நெருக்கடி நிலை காரணமாக மக்களுக்கு போதிய அளவு பசலை இல்லை, போதிய அளவு எரிபொருள் இல்லை, மக்கள் தங்களுடைய காணிகளுக்கு சென்று வரக்கூடிய சூழ்நிலை இல்லை, போதிய அளவு விதை உற்பத்தி பொருட்கள் இல்லை, போதிய அளவு கிருமிநாசினி இல்லை. இவ்வாறான சூழ்நிலையில் ஏன் இந்த மக்கள் விவசாயம் செய்யவில்லை என்று ஜனாதிபதி ஆராய வேண்டுமே ஒழிய அதற்கு பதிலாக விவசாயம் செய்யாத காணிகளை மீள பறிக்க வேண்டும் என்ற கொள்கை முற்றிலும் ஒரு விரோதமான மக்களுக்கு ஒரு எதிரான செயலாக இருக்கிறது. வடமாகாண காணி ஆணையாளர் நான் நினைக்கிறேன் சோதிநாதன் என்று அவர் ஒரு ஒரு கடிதத்தில் ஒரு ஒரு சுற்றறிக்கையை விட்டிருக்கலாம். ஆனால் அந்த மக்கள் அந்த 1 ஏக்கர் காணியை 2 ஏக்கர் காணிகளை பெற்றுக்
கொள்வதற்கு
காணிகளை பெற்றுக் கொள்வதற்கு எவ்வளவு காலம் அவர்கள் அலைந்திருப்பார்கள், எத்தனை வருடங்கள் அலைந்திருப்பார்கள். அப்படி இருக்கின்ற போது வெறுமனே விவசாயம் செய்யாத காணியை ஏன் செய்யவில்லை என்பதை அறிந்து அவர்களை விவசாயம் செய்வதற்குரிய வழிவகைகளை அரசாங்கம் செய்ய வேண்டுமே ஒழிய அவர்களுடைய காணியை பறிக்கின்ற செயல்பாட்டை உடனடியாக நிறுத்த வேண்டும் என்று நான் ஜனாதிபதியிடம் இந்த கோரிக்கையை முன்வைக்க விரும்புகின்றேன். அடுத்ததாக முல்லைத்தீவு மாவட்டத்தினுடைய குருந்தூர் மலை 1938 தொல்பொருள் ஆராய்ச்சி நிலையம் என்ற பெயரில் கெசட் பண்ணப்பட்டிருந்தது. அது தற்பொழுது புதிய கோத்தபாய ராஜபக்ச அரசாங்கம் வந்த பிற்பாடு அது முழுமையாக அது ஒரு பௌத்த ஆலயம் கட்டப்பட்டுக் கொண்டிருந்தது. அந்த கட்டப்பட்டதற்கு எதிராக முல்லைத்தீவு மக்கள் அந்த குருந்தூர் மலை என்பது ஒரு ராஜதானி இருந்த இடம். அந்த இடத்தில் 1938 78 ஏக்கர்கள் கெசட் பண்ணப்பட்டிருந்தது. ஆனால் தற்பொழுது அந்த குருந்தூர் ஆராய்ச்சி நிலையத்தில் ஆராய்ச்சி செய்கின்ற இடத்தில் ஒரு விகாரை கட்டப்பட்டு கொண்டு வந்தது. அதற்கெதிராக முல்லைத்தீவு மக்கள் நீதிமன்றம் சென்று வழக்கு தொடர்ந்தார்கள். இந்த 22 ஜூலை மாதம் 14 தேதி நீதிமன்றத்தால் கட்டளை ஒன்று பிறப்பிக்கப்பட்டது. குருந்தூர் மலையில் அமைக்கப்பட்ட விகாரை உட்பட அனைத்து கட்டுமானத்தையும் அகற்றுமாறு நீதிமன்றம் கட்டளையிட்டது. ஆனால் அதை அகற்றவில்லை. அதன் பிற்பாடு ஜூலை மாதம் 26ஆம் தேதி சட்டமாதிபர் திணைக்களத்திலிருந்து கொழும்பிலிருந்து சென்று முல்லைத்தீவு மாவட்ட நீதிமன்றம் உட்பட குருந்தூர் மலைக்கு நேரடி விஜயம் செய்து அங்கு அவர்கள் பார்வையிட்டு கட்டப்பட்ட கட்டடத்தை அகற்ற வேண்டாம், இனிமேல் ஒரு கட்டிடமும் கட்ட வேண்டாம் என்று ஒரு தகவலை அங்கு பரிமாறியிருந்தார்கள். ஆனால் இன்றும் அங்கு கட்டிடம் தற்பொழுதும் நடைபெற்றுக் கொண்டிருக்கிறது. 2 தொழிலாளர்கள் அங்கிருந்து இரகசியமாக கட்டிடத்தை கட்டிக்கொண்டிருக்கிறார்கள். ஒரு நீதிமன்ற கட்டளையை சட்டமாதிபர் திணைக்களம் நீதிமன்றம் இணைந்து பிறப்பித்த உத்தரவை ஒரு கல்கம சந்தபோதி தேரர் என்பவர் தொடர்ச்சியாக நீதிமன்ற கட்டளையை மீறி ஒரு செயல்பாட்டை செய்து கொண்டிருக்கிறார். அப்படி இருக்கின்ற போது இந்த அரசாங்கம், இந்த ஜனாதிபதி எவ்வாறு மக்களை ஒரு சரிசமமாக ஒரு சமத்துவமாக இலங்கையில் சகலரும் வாழ முடியும் என்ற ஒரு சிந்தனையில் அவருடைய பேச்சுக்கள் இருந்தபோதும் செயல்பாடுகளில் அந்த வடிவங்கள் இல்லை என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். உடனடியாக ஜனாதிபதி இந்த விடயத்தில் தலையிட வேண்டும். அவர் தலையிட்டு இந்த நீதிமன்ற கட்டளையை உடனடியாக நடைமுறைப்படுத்தப்பட வேண்டும் என்று நான் இந்த அரசாங்கத்தையும் ஜனாதிபதியையும் கேட்டுக்கொள்கிறேன். ஒரு 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 பிரதேசத்தில் ஒரு அந்த அங்கு அந்த இடம் என்பது முன்னைய காலத்தில் இந்துக்களுடைய அடையாளமாக இருந்தது, இந்துக்களுடைய வணக்கஸ்தலமாக இருந்தது. பிற்பாடு இந்துக்கள் பௌத்தர்களாக தமிழர்கள் இந்துக்களாயிருந்த தமிழர்கள் பௌத்தர்களாக மாறி மீண்டும் அவர்கள் இந்து மதத்துக்கு வந்தார்கள். அவர்கள் வந்தபோது ஒரு சில அடையாளங்கள் இருந்திருக்கலாம், நான் அதை முற்றுமுழுதாக இருக்கவில்லை என்று கூறவில்லை. ஆனால் ஒரு முழுமையான வெளிப்படைத்தன்மை அற்ற வகையில் ஒரு ஆராய்ச்சியை மேற்கொண்டு விட்டு அதற்கு அதில் விகாரை கட்டுவதென்பது ஒரு இனத்தை இன ரீதியாக அளிக்கின்ற இனப்படுகொலைக்கு சமமான விடயம் என்பதை நான் இந்த சபையில் பதிவு செய்து கண்டனத்தையும் பதிவு செய்கிறேன். நன்றி.
சுதீகர் மந்திரிதுமா.